You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වෙනි නාලිකාව අන්තර්ජාලය හෝ SBS Radio app මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.
පසුගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු උණුසුම් දේශපාලන පුවත් රැගෙන සදුද දවසේ ශ්‍රී ලාංකේය පුවත් විමසුමෙන් අපි හමුවන්නයි දැන් සූදානම් වෙන්නේ. අද ජූනි මාසේ 10 වෙනිදා සදුද දවසේ අපේ සුපුරුදු හිතවතාව අපි සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උද්දටියාවල. අදත් ගෙවි ගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු උණුසුම් දේශපාලන විත්ති සහ සමාජ විත්ති පිළිබඳව කතාබහ කරන්න. මනෝජ් ආයුබෝවන් සුබ දවසක්.
ආයුබෝවන් මදුර සුබ දවසක්.
හොඳයි මනෝජ්, අපි මේ දිනවල පවතින උණුසුම් මාතෘකා අතර ප්‍රථමයෙන්ම කතාබහට තෝරාගමු මේ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කර තිබෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව, නැත්නම් මේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පිළිබඳව. පසුගිය සතියේදී අපිට වාර්තා වුණා පොලිස්පති පූජිත් ජයසුන්දර සහ එවැගේම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහතුරු මේ කාරක සභාව හමුවේ සාක්ෂි දීමට පැමිණි බව, එහිදී විශේෂයෙන්ම ආන්දෝලනාත්මක හෙළිදරව් කිහිපයක්ම සිද්ධ වුණු බව ශ්‍රී ලංකාවේ පුවත් වාර්තා කළා. විශේෂයෙන්ම අපි මෙහිදී මුලින්ම කතාබහට ලක් කරොත් මනෝජ්, පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ ප්‍රකාශයන් පිළිබඳව මං හිතන්නේ බොහොම මතවාදයට තුඩු දෙන ප්‍රකාශන බවට පත් වුණා. අපි මුලින්ම එතුමා සඳහන් කරපු යම් යම් කාරණා කිහිපයක් පිළිබඳව අවධානය යොමු කළා.
ඉවෙනිදා හවස් වෙනකොට දුරකථන ඇමතුමක් මට එනවා, එමිඩෙන්ට් ත්‍රෙට් එකක් හිට මෙහෙම බරපතලයි මොකක් හරි වෙන්න. දැන් මේ උදේ අර එපු වාර්තාවෙත් මුකුත් දෙයක් නැතුව හවස් වෙනකොට එකපාරට
කවුරු විසින් කාට ඔබට
මේ වෙනකොටත් මට එතකොට තිතුරු දිය තමයි මම මේ ආපු තොරතුරු තියෙන්නේ. එනම ඒක කොර ටෙලිෆෝන් සොලි අද අර රේන් සීනිඩියා ජිලටයි ලතිෆ්ට ඔය ඔක්කොම දැනුම් දුන්න මෙහෙම එකක් තියෙනවා හෙට. මෙන්න මේ විදිහ දෙයක් තියෙනවා ඉමිනන්ට් ත්‍රෙට් එකක් වෙයි කියලා. නෝදර්න්, ඊස්ටර්න්, සදර්න් ඔය ආදි වශයෙන් ඒ විදිහට මම ඔක්කොම දැනුම් දුන්නා මේ එකක්. මෙන්න මෙහෙම එකක් තියෙනවා බට් බී ප්ලීස් ඉන්ෆෝම් ද ස්ට්‍රෙන්ත් ඔක්කොම කට්ටිය දැනුවත් කරලා තියෙනවා.
හොඳයි මනෝජ්, පොලිස්පතිවරයා දිගින් දිගටම කියා සිටියේ තමන්ට මේ පුවත පිළිබඳව නිල වශයෙන් හෝ නොනිල වශයෙන් දැනගන්නට ලැබුණු බවත්, නමුත් යම් ආකාරයක තමන් මේ පිළිබඳව යම් යම් ක්‍රියාත්මක වීම සිදු කළ බවත්, නමුත් එතනින් එහාට සිද්ධ වුණු දේවල් පිළිබඳව තමන්ට වග කියන්නට බැරි බවත් කියන කාරණා තමයි ගම්ම වුණේ. මේ වන විට කොහොමද වාර්තා වන්නේ මේ තේරීම් කාරක සභා හමුවේ පොලිස්පතිවරයාගේ ප්‍රකාශය?
විශේෂයෙන්ම පොලිස්පතිවරයාගෙන් මේ පිළිබඳව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ප්‍රශ්න කරද්දී ඇතැම් කාරණා හෝ උත්සාහ කළා මාධ්‍ය නොමැතිව ප්‍රකාශ කරන්න, නමුත් ඊට ඉඩක් ලැබුණේ නැහැ. විශේෂයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා සඳහන් කළේ මේක ඔහු මීට පෙර ප්‍රකාශ කරපු කාරණා, ඒ වගේම ඒවා ප්‍රසිද්ධියේ මාධ්‍ය ඔස්සේ වාර්තා කරපු කාරණා. ඉතින් මේ පිළිබඳව ප්‍රශ්න කරනවා මිසක් රහස්‍ය කාරණා හෝ පෞද්ගලික කාරණා පිළිබඳව විමසීමක් කරන්නේ නැති නිසා ඒවා ප්‍රසිද්ධිය සඳහන් කරන්න කියන ඉල්ලීම සිදු කළා. එහිදී විශේෂයෙන්ම ඔහු සඳහන් කළේ මේ වගකීම ජනාධිපතිතුමන් තමන්ට පැවරෙන බව සඳහන් කළ බවත්, ඒ අනුව තමන්ගේ රාජකාරීන් ඉවත්ව යන ලෙස ජනාධිපතිතුමා ඉල්ලීම් කළ බවත් ඔහු සඳහන් කළා. නමුත් ඔහු ඊට සූදානමක් තිබුණේ ජනාධිපතිතුමා කිව්වා එක් අවස්ථාවකදී ඔහුට විදේශ ස්ථානාපති ධූරයක් ලබා දෙන්න සූදානම්. මේ ප්‍රහාරය පිළිබඳව කරුණු විමසද්දී එහි වගකීම පොලිස්පතිවරයාට පැවරෙන නිසා ඔහු එසේ කල්ැතිව ඉවත්ව ගියොත් දුරයට හැර ගියොත් ඔහුට තානාපති සේවයේ තනතුරක් ලබා දීම, නැත්නම් විදේශ තානාපති කමක් ලබා දෙන්න සූදානමක් තිබුණාය කියන කාරණය ඔහු සඳහන් කළා. විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව පොලිස් ප්‍රතිවරයාගෙන් විමසා සිටියා. මේ කරුණු හෝමාරු වීම ක්‍රියාත්මක වීම පිළිබඳව ප්‍රශ්න තිබුණු නිසා පොලිස් ප්‍රතිවරයාට ඍජුව වාර්තා කරන අංශ මොනවද කියලා ඔහුගෙන් විමසීමක් කළා. ඔහු කිව්වේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ප්‍රශ්න විමර්ශන කොට්ටාසය, විනය පාලන අංශය, පිරිස් පාලන අංශය, එවැනි අංශ ඔහුට ඍජුව වාර්තා කරන අංශ කියලා. ප්‍රශ්න විමර්ශන කොට්ටාසයේ අධ්‍යක්ෂවරයා විශේෂයෙන් ඍජුව පොලිස්පතිවරයාට වාර්තා කරන්නේ කවදද කියලා ඔහුගෙන් විමසීමක් කළා. පොලිස්පතිවරයාගේ විමසීමක් කළා. එහිදී ඔහු කිව්වේ ඒ පිළිබඳව තමන්ට හරියටම මතකයක් නැහැ කියලා. නමුත් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා, ඔබ දන්නවා ඔය ප්‍රශ්න විමර්ශන කොට්ටාසයේ අධ්‍යක්ෂවරයා විදිහට ඉඳලා පහුගෙදරවල අත්අඩංගුවේ ඉඳලා දැනට නිදහස් වෙලා තියෙනවා. ඔහු යම් ආකාරයකින් මේ ප්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව විමර්ශන කරගෙන යාම, ඔහු ඊට දක්ෂ නිලධාරියෙක් ලෙස කටයුතු කිරීම, මේ ක්ෂේත්‍රයට සම්බන්ධ විදේශ පුහුණුව ලැබීම, ඒ හරහා ලංකාවට යම් පරිත්‍යාගයන් ලැබීම වැනි කාරණා පිළිබඳව නාලක සිල්වා නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිබඳවත් පෙනී සිටමින් පූජිත් ජයසුන්දර පොලිස්පතිවරයා කරුණු ඉදිරිපත් කළා. ඉතින් ඇතැම් අවස්ථාවල ඔහු යම් ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයකුත් සිදු කළා. ඉතින් මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස විය යුතුයි. අපිට ඉදිරියේ සාකච්ඡා කරන්න පුළුවන් ජනාධිපතිතුමා විශේෂ කැබිනට් ප්‍රෙස් මුකුත් පවත්වලා ඒ පිළිබඳව කතා කරන්නටත් යෙදුනේ.
හොඳයි. එහිදී මනෝජ් පැවසූ ආකාරයට තවත් මතුවෙච්ච කාරණාවක් තමයි මෙතරම් දැනුම් දීම් සිද්ධ කළත් පොලිස්පතිවරයාගෙන් එහාට නිලධාරීන්ට මේ කාරණාව සංවේදනය වුණේ කොහොමද කියන කාරණා පිළිබඳව, විශේෂයෙන්ම මේ විශේෂ තේරීම් කාරක සභාව ඒ පිළිබඳව විමසා සිටි අවස්ථාවේදී පොලිස්පතිවරයා ඍජුව පැවසුවේ තමන්ට කරන්නට පුළුවන් දේ තමන් සිද්ධ කළා, නමුත් එතනින් එහාට තමන්ට සිද්ධ කරන්නට පුළුවන් දෙයක් නැහැ කියන කාරණා පිළිබඳව. නමුත් මේ පිළිබඳව විශේෂයෙන්ම නැවතත් විවිධාකාරයේ ප්‍රශ්න නැගීම් හමුවේ තේරීම් කාරක සභාව නියෝජනය කරන සරත් ෆොන්සේකා මහතා මේ පිළිබඳව සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිද්ධ කළා. මෙන්න මේ ආකාරයට
එක සීනියර් ඩීඅජි කෙනෙක්වත් ඔය වෝනින් එක දුන්නට පස්සේ යමක් කරඹවක් අද ආපසු හැරි බලනකොට පේනවද?
මේ සීනියර් ඩීඅජිලා
තුවා කියන්න හදන මේ වගේ භයානක තොරතුරක් ආවම උඩින් පල්ලෑට තොරතුර පාස් කරා කියලා ඔබතුමා කියන්න ගියත් ඒක තමයි මම දැක්කා. ඒකට ක්‍රියාත්මක වෙන්න බෑ කාටත්. අනිවාර්යයෙන්ම ඉහළම මට්ටමේ තීරණයක් ගන්න ඕනේ. අපි මොකද්ද මේකට අපි යුද්ධ ප්‍රකාශ කරනවද? අපි පාරවල් වහනවද? රෝඩ් බ්ලොක් දානවද? නිවාඩු දිනයක් ඩික්ලෙයාර් කරනවද? ඒ වගේ තීරණයක් ගන්න වෙනවනේ. මේක බැරෑරුණු තත්ත්වයක්නේ. එහෙමනම් ඒක ඉහළම මට්ටමෙන් ගන්න ඕනේ.
පැහැදිලිද?
මේ සිද්ධියේදී නවයෙන්ද ඉඳලාම එහෙම දෙයක් වෙලා නැහැ. ඔය ඔය තොරතුරු අනුව කොළඹ උඩු යට කුරු කරන්න වෙනවනේ.
අනිවාර්යයෙන්.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් අනතුරුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා තමයි මේ විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දීමට පැමිණියේ. ඔහුගේත් යම් යම් කාරණා පිළිබඳව තවත් මතවාදයට තුරු දෙන කාරණා පැන නැගුණා. අපි මුලින්ම බලමු ඔහු මොනවද මේ විශේෂ තේරීම් කාරක සභාව හමුවේ පැවසුවේ කියා.
Instructions from the president for every little thing. Even when Prime Minister called for some kind of a security meeting at Temple Tree.
That's after the incident.
Yeah.
The same day. Same day, yeah. But after the incident.
After the incident.
Yes.
And President Secretary and Defense Secretary were advised by none other than the president of this country not to go.
මනෝජ, පොලිස්පතිවරයාගෙන් අනතුරුව මේ කාරණාවේ තවත් ආන්දෝලනාත්මක කාරණා මතු කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයාත් විවිධාකාරයේ කරුණු මතු කරන්නට උත්සාහ දැරුවා. ඒ පිළිබඳව අපි පොඩ්ඩක් කතාබහ කරොත්,
විශේෂයෙන් ඔහුගේ ඉල්ලීමක් තිබුණා මීට පසුව හෝ යම් ආරක්ෂක ලේකම්වරයෙක් පත් වෙනවා නම් ඔහුට ජනාධිපතිවරයා සමග දිනකට පැය භාගයක්වත් කතා කරන්න අවස්ථාවක් ලබා දෙන්න කියන ඉල්ලීම හිටපු ආරක්ෂක ලේකම්වරයා සිද්ධ කළා. ඒ හරහා මතුවෙන කාර්යය තමයි ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන කාරණා. එමන්ද තම ආරක්ෂක ලේකම්වරයා ඇටියට ආරක්ෂාව සම්බන්ධයෙන් වන කාරණා සාකච්ඡා කරන්න ජනාධිපතිවරයා මුණගැහෙන්නවත් ඔහුට අවස්ථාවක් නොතිබූ බව හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළා. ඔහු කිව්වේ තමන් මේ ධුරේ කටයුතු කරපු කාල සීමාව ඇතුලේ ජනාධිපතිවරයාට බුද්ධි තොරතුරු වාර්තා කරන්නත් අවස්ථා කිහිපයකදී පමණයි අවස්ථාව ලැබුණේ කියලා ඔහු සඳහන් කළා. ඒ වගේම තමන් සහභාගී වෙච්චි සීමිත ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමවලදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ගැන වැඩි අවධානයක් යොමු වෙන්නේ නැහැ කියලා පිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළා වූ කිව්වේ මේ ඔය මත්කුඩු සම්බන්ධයෙන් වන වැටලීම් සහ ඊට අදාළ කාරණා මේ පාස් පිරිද ප්‍රහාරයට කලින් සිද්ධ වුණා. ඒ හින්දා මදුෂ්වැනි පුද්ගලයින් පිළිබඳව වැඩිපුර අවධානය යොමු කළත් අනෙක් කාරණා පිළිබඳව විශේෂයෙන් ජාතික ආරක්ෂාවට බලපාන මේ මෙවැනි අනතුරු ඇඟවීම් පිළිබඳව එතරම් අවධානයක් නොතිබුණු බව තමයි ඔහු සඳහන් කළේ. එතකොට ඒත් එක්කම ඔහු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාවත් සංසන්දනය කරලා කිව්වා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂර තරම් තමන්ට මේ දුරේ කටයුතු කරන්න එතරම් බලයක් තිබුණේ නැහැ. ඔහු නිල නොවන ආරක්ෂක ඇමතිවරයා විදිහට තමයි කටයුතු කළේ. මොකද හිටපු ජනාධිපතිවරයාගේ සහෝදරයා ආරක්ෂක ලේකම්වරයා, හිටපු ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යවරයා, මේ සහෝදර බැම්ම නිසා ආරක්ෂක ලේකම්වරයාට නිල නොවන ආරක්ෂක ඇමතිවරයා විදිහට වැඩ කරන්න ඉඩ ලැබුණා. නමුත් තමන් අසරණ වුණු ලේකම්වරයෙක් කියලා තමයි හේමසිරි ප්‍රනාන්දු හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ. ඉතින් මෙවැනි මේ පසුබිම ඇතුලේ ජාතික ආරක්ෂාවට තිබුණු අවධානය, ඒ පිළිබඳව ආරක්ෂක කවුන්සිලයේදී සාකච්ඡා කළ ආකාරය, ජනාධිපතිවරයා මුණගැහි තමන්ට ආරක්ෂක ලේකම්වරයා විදිහට කරුණු වාර්තා කරන්න තිබුණු සීමාවන්, මෙවැනි දේ පිළිබඳව හේමසිරි ප්‍රනාන්දු හිටපු ආරක්ෂක ලේකම්වරයා අනාවරණයන් කීපයක්ම සිද්ධ කළාම
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශයට පත් කරනු මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විශේෂයෙන්ම මේ මාධ්‍ය ඉදිරියේ නිරාවරණය කිරීම සම්බන්ධයෙන් අදටත් ශ්‍රී ලංකාව තුළ විවිධාකාරයේ පක්ෂ විපක්ෂ මතිමතාන්තර අපිට දැක ගන්නට හැකියාවක් ලැබෙනවා. අපි ඒ පිළිබඳව දැන් අවධානය යොමු කරන්නේ මනෝජ් මුලින්ම අපි අවස්ථාව ලබා ගන්නවා විමල් වීරවංශ මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස් පිළිබඳව සොයා බලන්නට.
අනාවරණය වුණා අප්‍රේල් 9ට පෙර පෙබරවාරි මාස දිනයකින් පසුව ආරක්ෂක මණ්ඩලයේ රැස් වෙලා නැහැ කියලා. ඒ වගේම අන්තිම එකේදී රුවන් විජේවර්ධන රාජ්‍ය ඇමති සහභාගි වුණේ නැහැ කියලා. මේකේ දේශපාලඥයෝ හැටියට ජනාධිපතිගේ අගමැතිගේ කැබිනට් මණ්ඩලයේ මේ සියලු දෙනාම මේකේ වගකීම අරගෙන තමන් මේ පාප කර්මය කරා කියලා පිළි අරගෙන ඒ අනුව ක්‍රියාමාර්ග තෝරන්නේ නැතුව මේ පාප කර්මයේ ලේ තැවරිච්ච වග උත්තරකාරයෝ ටික උඩවාඩි වෙලා මේ රටේ බුද්ධියංශ නිලධාරීන් ගෙනල්ලා අනේ සර් සර් කියෝ ගන්නව අර තක්කඩි ටිකට. අනික මේ මොන තේරින් කාර්ක සභාවද මීට කලින් සජීවීව විකාශය කළේ? මහා බැංකුව හොරා කාපු එකට දාපු ඒ කෝප් කාර්ක සභාවෙන් කරපු පරීක්ෂණය දුන්නද සජීවීව? කථානායක කරුජයසූරිය මහත්තයා කල්පනා කරලා බලන්න ඕන මේක සජීවීව දෙන එක හරිද නැද්ද කියලා. මුලේ කලඳක් හරි තියෙනවනම් මේගොල්ලෝ බලනවා මේක ජනාධිපතිගේ බිලට දාන්න. උත්තර දෙන කෙනාගෙන් ජනාධිපතිටත් බිල වැටෙනවා, අගමැතිටත් වැටෙනවා, රුවන් විජේවර්ධනටත් වැටෙනවා, සාගරටත් වැටෙනවා. ඒ අතින් නම් අපි මේ ගැන සතුටු වෙනවා. සියලු දෙනාගේ රෙදිවස්ත්‍ර ගැලවෙනවා.
ඔව්, ඉන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරමින් රාජ්‍ය මාත්‍ය අජිත් මාන්නපෙරුම මහතා මෙන්න මේ වගේ අදහසක් මේ සම්බන්ධයෙන් දක්වා සිටියා.
මහ බැංකුවේ බැඳුම් කර සිද්ධිය වුණාම කෝප් කමිටුව සියලු දේ වාර්තා කළා බොහොම ප්‍රසිද්ධියේ. ආණ්ඩුව දැන සිටියාද 21 වෙනිදා ප්‍රහාරේ. අපි චුට්ට චුට්ට කියන්න ගියොත් එහෙම මාධ්‍ය එඩිට් කරලා දානවා. ඒක තමයි ලයිව් මේක බලාගන්න දැනගන්න අවශ්‍යතාවය ලබා දුන්නේ මේ හරි වැරදි කරගන්න. ඉතින් එක එක්කෙනාගේ අඩුපාඩු තියේවි. අපි වහලා ගහන කට්ටියනේ, මේ කොච්චර බැනුම් ඇගුවත් අවලාද නැගුවත් වහලා ගහන්නේ නැහැ. එලිපිට තමයි අපි වැඩ කරන්නේ.
ඔව් මනෝජ්, දැන් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට තමයි අපි දන්නා පරිදි මේ වගේ විශේෂ තේරීම් කාරක සභාවක් කරුණු විමසන විට දේශීය සහ ජාත්‍යන්තර ජනමාධ්‍යයට නිරාවරණය කිරීමෙන් සජීවීව මේ තොරතුරු දැනගන්නට හැකියාවක් ලැබෙන්නේ. මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය පිළිබඳව අපි දැනගන්නට කැමතියි.
ඔව්, ආණ්ඩුව කියන්නේ මේක ජනමාධ්‍යයට නිරාවරණය කිරීමේ හොඳ කාරණයක්. පාස්කුරිද ප්‍රහාරයක් සිද්ධ වුණා, එකෙන් ජීවිත විශාල ප්‍රමාණයක් හානි වුණා, ආර්ථිකයට බලපෑම් සිද්ධ වුණා. ඉතින් මෙවැනි තත්වයක් ඇතුලේ නිලධාරීන් සහය අංශ ක්‍රියා කරලා තියෙන්නේ කොහොමද කියන කාරණය විතරක් සාකච්ඡා කරන නිසා. ඒ කියන්නේ ඉදිරි ආරක්ෂක වැඩපිළිවෙල මොනවද, ආරක්ෂක අංශ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද, එවැනි කාරණා මේ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවම විමසන්නේ නැහැ. නමුත් සිදුවුණු සිදුවීම් පමණයි විමසන්නේ. ඒ හින්දා මේක මාධ්‍යයෙන් නිරාවරණය කරා කියලා, ඒ කියන්නේ බුද්ධි තොරතුරු, බුද්ධි නිලධාරීන් පිළිබඳව අනවශ්‍ය බුද්ධි කරුණු ආවරණය කිරීමක් හෝ අනාවරණය කිරීමක් සිද්ධ වෙන්නේ නැති නිසා මේක ඒක ප්‍රශ්නයක් නෙවෙයි කියලා තමයි ආණ්ඩු පක්ෂය කියන්නේ. නමුත් මිලේනියම් සිරි පාවාදීම වැනි කාරණා මතු කරමින් විපක්ෂයේ දිගින් දිගටම සඳහන් කරන්නේ මේ තරම් සුදුසු කාරණයක් නෙමේ ආරක්ෂාව සම්බන්ධයෙන් කාරණා මාධ්‍ය ඔස්සේ රටක් ජාත්‍යන්තරයක් දැනගන්නවා. ඒ හින්දා මේක බුද්ධි අංශ සහ බුද්ධි නිලධාරීන් පාවාදීමක් හැටියට තමයි සඳහන් කරන්නේ. ඉතින් මේ කණ්ඩායම් දෙක අතරේ අදහස් දෝලණය වෙමින් හුවමාරු වෙමින් තිබෙන්නේ. කොහොමුණත් ආණ්ඩු පක්ෂය දැඩි ස්ථාවරයක ඉන්නවා. මන්දක ජනතා විමුක්ති පෙරමුණත් ඊටම ආසන්න අදහසක් ඉදිරිපත් කළා. මෙවැනි කාරක සභා හමුවේ, පාර්ලිමේන්තු තේරීම් කාරක සභා හමුවේ කරුණු කියන්න නිලධාරීන් බැඳිලා ඉන්නවා. ජනාධිපතිවරයාටත් විධායක බලතල පාවිච්චි කරලා එවැනි නවත්තන්න බෑ, ඔවුන් කැඳෙවුවොත් ඇවිල්ලා සාක්ෂි දෙන්න ඕන කියන අදහස ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් සඳහන් කළා ආණ්ඩුවත් කිව්වේ මේ කටයුතු නවත්තන්න එක දිගින් දිගටම සිද්ධ කරනවා කියලා ආණ්ඩුව දැඩි ස්ථාවරයක ඉන්නවා මේ හරහරට හානියක් වෙන්නේ නැහැ කියලා විපක්ෂය දිගින් දිගටම චෝදනා කරනවා මේ හරහා මිලේනියම් සිරිපාවා දීම වගේ ලොකු ආරක්ෂක පාවා දීමක් රට ඇතුළ සිද්ධ වෙන්න යනවා කියලා මේ අදහස් දෙක ආණ්ඩුවත් විපක්ෂයත් අතර දෝලණය වෙමින් තිබෙද්දි තමයි මේ කතාබහ තාමත් අපේ සමාජයේ ඉදිරියට ඇදෙමින් යන්නේ
අපි ඊළඟට අවධානය යොමු කරන්නේ විශේෂයෙන්ම මේ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ ජනාධිපතිවරයා පසුගිය සතියන්තයට කලින් හදිසියෙම කැබිනට් රැස්වීමක් කැඳවනවා මේ කැබිනට් රැස්වීම පිළිබඳව විවිධාකාරයේ මතිමතාන්තර විවිධාකාරයේ අදහස් සමාජය තුළ පැනනගිනවා නමුත් හරි ප්‍රවෘත්තියක් විශේෂයෙන්ම වාර්තා වෙලා නැහැ මේ වන විටත් නමුත් ආසන්නම කාරණා පිළිබඳව එහෙම් මෙහෙම් කන වැකිනවා මනෝජ් අපි කැමති ජනාධිපතිරයා හදිසියෙම මේ හදිසි කැබිනට් රැස්වීම කැඳවීම පිටපස තියෙන්නේ මොන වගේ කාරණාවක්ද කියලා දැනගන්නට.
ඔව් ජනාධිපතිතුමා අවධාරණය කළේ ජාතික බුද්ධි සේවයත් ජාතික ආරක්ෂාව ගැන තැකීමක් නැතුව දිගින් දිගටම කටයුතු කරනවා නම් තමා ආණ්ඩුවේ කිසිම කටයුත්තකට සහය දෙන්නේ නැහැ කියන සාරාංශය තමයි මේ හරහා මතු කරන්න තියෙන්නේ වැනි ප්‍රකාශයක් ජනාධිපතිතුමා මේ විශේෂ කැබිනට් රැස්වීමදී සිද්ධ කළා. මේ ත්‍රස්ත ප්‍රහාරය ගැන සොයා බලන්න පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව බුද්ධියංශ නිලධාරීන් කැඳවලා ප්‍රශ්න කිරීම නිසා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙනවා කියන අදහස තමයි ජනාධිපතිතුමා මතු කරලා තිබුණේ. තේරීම් කාරක සභාව දිගින් දිගටම මේ විදිහට කටයුතු කරනවා නම් තමන් කැබිනට් රැස්වීමුත් වර්ජනය කරනවා කියලා ජනාධිපතිතුමා සඳහන් කළා. ඒ වගේම තේරීම් කාරක සභාව මේ විදිහට වැඩ කරනවා නම් තමන් ආණ්ඩුවේ කටයුතු වලට සහය දෙන්නේ නැහැ කියන දේ ජනාධිපතිතුමා කතා කරා. ඔහු කිව්වේ එහෙම වුණොතින් ජනාධිපතිවරයා විදිහට තමන්ගේ කටයුතු පමණක් සිද්ධ කරනවා ඉදිරියට කියන දේ ප්‍රකාශ කළා. මේක යම් ආකාරයකින් මේ තේරීම් කාරක සභාවේ කටයුතු වලට ජනාධිපතිතුමා දක්වන නොකැමැත්ත තවදුරටත් ප්‍රකාශ කිරීමක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒත් එක්කම මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ක්‍රියා කලාපයට දැඩිව ජනාධිපතිතුමා තමන්ගේ විරෝධය ප්‍රකාශ කළා. ඒත් එක්කම මේ කාරක සභාව රහස්‍ය තොරතුරු පනතක් උල්ලංඝනය කරනවා කියලා තමයි වැඩිදුරටත් සඳහන් කරලා තිබුණේ. ඒත් එක්කම තේරීම් කාරක සභාවට බුද්ධියංශ නිලධාරීන් ගෙන්වල ඔවුන්ගේ තොරතුරු මාධ්‍ය ඉස්සර අහන එක ජාතික ආරක්ෂාවට වගේම ජාතික බුද්ධි සේවාවට බරපතල තර්ජනයක් කියලා ජනාධිපතිතුමා සඳහන් කළා. ඒත් එක්කම ඔහු කිව්වේ මේ පාස්පුරිත ප්‍රහාරය ගැන පෙත්සම් පහක් මෙවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් තියෙනවා. ඒ වගේ අවස්ථාවක තේරීම් කාරක සභාවේ කටයුතු ඒ පෙත්සම් විභාගයටත් බාධාවක් වෙනවා කියලා තමන්ට නීතිපතිවරයා දැනුම් දීලා තියෙනවා කියලා ජනාධිපතිතුමා සඳහන් කළා. නීතිපතිවරයාගේ වාර්තාව කතානායකවරයාට කරු ජයසූරිය මැතිතුමාට යොමු කරලා තිබුණත් නමුත් ඒ සඳහා මේ වෙනකම්ම ප්‍රතිචාරයක් ලැබිලා නැහැ කියලා ජනාධිපතිවරයා සඳහන් කළා. ඉතින් ඒ ගැන අදහස් දක්වලා කැබිනට් අමාත්‍යවරු ප්‍රකාශ කරලා තිබුණේ තේරීම් කාරක සභාවේ කටයුතු ජාතික ආරක්ෂාවට හරි ජාතික බුද්ධි සේවාවේ කටයුතු වලට හරි බාධාවක් නැති වෙන විදිහට පවත්වාගෙන යන කටයුතු කරනවා. ජාතික ආරක්ෂාවට බලපාන කරුණු මාධ්‍යයට විවෘත කරන්නේ නැහැ කියලා කැබිනට් අමාත්‍යවරු ජනාධිපතිතුමා හමුවේ ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඕක තමයි එහි සාරාංශය. දිගින් දිගටම ජනාධිපතිතුමා ඉල්ලලා තිබුණේ මේ කටයුතු සිද්ධ කරන්න එපා, බුද්ධි තොරතුරු අනාවරණය වීම ඒතරම් සුබදායි කරුණක් නෙමෙයි. ඒ මුලත් ඊට පස්සේ කැබිනට් රැස්වීම කැබිනට් එකේ ප්‍රධානියා විදියට කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා විදියට කැබිනට් රැස්වීම පවත්වන්න කැබිනට් අමාත්‍යවරුන් කැඳවීම සිද්ධ කරන්නේ නේ. තමන් ජනාධිපතිවරයා විදියට නිල රාජකාරි පමණක් කරනවා කියන කාරණේ තමයි
පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව පත් කිරීමේදී මේකේ ඇජෙන්ඩා එක නැත්තම් අපේ මේකේ මේ වැඩපිළිවෙල ක්‍රියාදාමය පිළිබඳව ජනාධිපතිරයා නිසි ආකාරයෙන් දැනුවත් වීමක් සිද්ධ කරලා තිබුණේ නැද්ද කියන කාරණා මෙතනදී මතු වෙනවා. එහෙම නැත්තම් මෙතෙක් හමු වෙච්ච නැත්නම් මෙතෙක් නිරාවරණය වෙච්ච සාක්ෂි හමුවේ ජනාධිපතිවරයාට මේ පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චෝදනාව එල්ලවෙන් පවතින නිසාවෙන් මේ තේරීම් කාරක සභාව හොඳ නැහැ නැත්නම් මේ තේරීම් කාරක සභාව නවත්වීමට ජනාධිපතිරයා උත්සාහ දැරීමක් සිද්ධ කරනවා දෝ කියන සැකය ජනතාව තුළ මතුවෙන් පවතින ආකාරයක් අපිට පෙනී යනවා. අපි මේ පිළිබඳවත් කෙටි පැහැදිලි කිරීමක් කරොත්.
ඔව් දැන් ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්න ඉහළ නිලධාරීන් ජාතික බුද්ධි ප්‍රධානියා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා පොලිස්පතිවරයා මේ සියලු දෙනා තමන්ගේ ක්‍රියාපටිපාටිය සිද්ධ කළ හැඩස් තමයි මේ සාක්ෂි දීම හරහා සිද්ධ කරන්නේ. එහෙමනම් මොවුන් කතා කරා නම් මේ නිලධාරීන්ගෙන් ඉහළට ඉන්න පුද්ගලයා තීන්දුව ගන්න පුද්ගලයා කවුද කියන ප්‍රශ්නේ මතුවෙනවානේ. ඒ ආරක්ෂක ඇමතිවරයා, ආරක්ෂක ඇමතිවරයා ජනාධිපතිවරයා. ඉතින් එහෙමනම් යම් ආකාරයකින් එතනට ජනාධිපතිවරයා ළඟට මේ තොරතුරු ගොනු වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රහාරයට කියන්නේ වළක්වන්න ක්‍රියාත්මක නොවීමේ වගකීම ආරක්ෂක අමාත්‍යවරයාට තල්ලුවීමත් එක්ක ඒක ජනාධිපතිවරයාට යම් බලපෑමක් තියෙන නිසා ඒ හින්දා ඒක වළක්වන්න මේ උත්සාහ කරනවා අය කියන අදහස් තමයි ආණ්ඩු පක්ෂයේ මැතිවරුන් සිද්ධ කළේ. ඒ අනුව ජනාධිපතිතුමා තමන්ට එල්ලවන චෝදනාවලින් බේරෙන්න මේ තීරණය ගත්තා කියන අදහස තමයි ආණ්ඩු පක්ෂයේ විදිහට කියන්නේ. නමුත් ජනාධිපතිතුමා සඳහන් කරන්නේ මේවා මාධ්‍ය හරහා ජනතාවට නිරාවරණය කිරීම එතරම් හොඳ කටයුත්තක් නෙමෙයි, ඒ පිළිබඳව නීතිපතිවරයාත් දැනුම් දුන්නා කියලා.
ඔබ රැඳී සිටින්නේ SBS සිංහල වැඩසටහනේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම සමග. විශේෂයෙන්ම පසුගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු උණුසුම් දේශපාලන සහ සමාජ පුවත් පිළිබඳව විග්‍රහයක් අපි ගෙනෙනවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උත්තරියාවල සමග. මනෝජ්, අපි කතාබහ කරමු මේ විශේෂ තේරීම්කාරක සභාව හමුවේ පැන නැගිච්ච තවත් අතුරු ප්‍රතිඵලයක් පිළිබඳව. ඒ තමයි අපිට මීට දින දෙකකට පෙරාතුව අහන්නට ලැබෙනවා මේ කාරණාවට සම්බන්ධ වෙච්ච, මේ කාරණා සම්බන්ධයෙන් සාක්ෂි දීමට පැමිණිච්ච ආර්ථික බුද්ධ්‍යංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා ඉල්ලා අස්වීම ලබා දෙන බවට. මේ කාරණාව ඇත්තක්ද? ඒ වගේම මේ කාරණාව පසුපස තිබෙන අතුරු කාරණා මොනවද කියලා අපි දැනගන්නට කැමතියි.
ඔව් මදුර, මේ කාරණාව ඇත්තක්. ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා ඒ දුරෙන් ඉල්ලා අස්වුණා. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් ශාන්ත කෝට්ටේ ගොඩක් කිව්වේ සෞඛ්‍ය හේතුන් මත දුහේ නිවත්වන බව දක්වලා ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය තමන්ට බාර දුන්නා කියලා. ඒ අනුව මේ මාසේ පළවෙනිදා ඉඳලා ඔහු තමන්ගේ තනතුරෙන් ඉල්ලාස් වෙලා තියෙනවා කියලා තමයි ආරක්ෂක ලේකම්වරයා අපි කරපු විමසීමකදී සඳහන් කළේ. ඒත් එක්කම ජාතික බුද්ධි ප්‍රධානියා විදිහට කටයුතු කරපු සිසිර මෙන්ඩිස් මහත්මයාට ඒ දුරින් ඉවත් වෙන්න කියලා ජනාධිපතිවරයාත් දැනුම් දීමක් කර තිබුණා කියලා අපිට වාර්තා වුණා. ජනාධිපතිතුමා මධ්‍යම ආකාරයකින් තහවුරු කිරීමක් කරා ඔහු ඉවත් වෙලා තියෙනවා, ඔහු ඉවත් කරා කියන අදහස විශේෂ තේරීම්කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීම සහයි කරුණු අනාවරණය කිරීම කියන කාරණයක් මේකට බලපාන්න ඇති කියලා අනුමාන කරනවා. මේ සියල්ල මත පදනම් වෙලා කෙසේ හෝ ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහත්මයා මේ දුරෙන් ඉවත් වුණා.
හොඳයි, ඔබ දැනටමත් දන්නවා විශේෂයෙන්ම රජය නියෝජනය කරන මුස්ලිම් අමාත්‍යවරු සියල්ලක්ම පාහේ තමන්ගේ දුරවලින් ඉල්ලා අස්වුණා නිල වශයෙන්. නමුත් ඉන් අනතුරුව ඔවුන් සියල්ලක්ම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමග ප්‍රසිද්ධ සාකච්ඡාවකට සහභාගී වූ බව විවිධාකාරයේ පුවත්වලින් අපිට දැනගන්නට හැකියාවක් ලැබුණා. මේ සම්බන්ධයෙන්ුත් විවිධාකාරයේ ගැළපීම් සහ නොගැලපීම් තියෙනවා කියලා සමාජයේ මතිමතාන්තර තියෙනවා, පුවත් වාර්තා වෙනවා. මනෝජ්, ඇත්තටම මේ හමුවේ ප්‍රධාන බලාපොරොත්තු මොනවාද? නැත්තම් ඊළඟ මහමැතිවරණයට, ඊළඟ ජනාධිපතිවරණයට මුස්ලිම් ඡන්ද එකතු කරගැනීමේ වැඩපිළිවෙලක්ද? හෝ එහෙම නැත්තම් මේ පාස්කු ප්‍රහාරයත් සමග නැවතත් කතාබහට ලක්වෙච්ච ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ සංහිඳියාව පිළිබඳව ගොඩනැගීමේ කාර්යයට සම්බන්ධ කාරණා පිළිබඳවද සාකච්ඡාවට ගැනුණේ කියලා අපි දැනගන්නට කැමතියි.
අපි දන්නවා මුස්ලිම් ආගමික මැතිවරුන් 9 දෙනෙක් කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු විදිහට තමන්ගේ දුරාත්තරියා. ඊට පස්සේ මහානායක ස්වාමින් වහන්සේලාත් සඳහන් කළේ චෝදනා එල්ල නොවුණු මුස්ලිම් මන්ත්‍රීවරු තමන් දරපු රාජකාරී භාරගෙන ආයේ කටයුතු කරන්න රාජ්‍ය පාලනයට, රාජ්‍ය තන්ත්‍රයට එකතු වෙන්න කියලා ඉල්ලීමක් කළා. ඒ මත පදනම් වෙලා රවුෆ් හකීම් හිටපු ඇමතිවරයාත් සඳහන් කළේ තමන්ගේ කණ්ඩායම මේ පිළිබඳව සාකච්ඡා කරන්න ඉදිරියේදී මහානායක ස්වාමින් වහන්සේලා හමු වෙන සූදානම් කියලා. ඒ පදනම මත ඉඳගෙන විපක්ෂ නායකවරයා හමු වුණා කියන කාරණය තමයි වාර්තා වුණේ. ඒකට හේතුව මේ සිදුවීම් පිළිබඳව යම් මැදිහත් වීමක් විපක්ෂ නායකවරයා සිද්ධ කළා. ඒත් එක්කම රවුෆ් හකීම් හිටපු ඇමතිවරයා, හිටපු ජනාධිපතිතුමා හමු වෙලා මාධ්‍යයට සඳහන් කළේ ඔහු ජාතික පිළිගැනීමක් වෙන දේශපාලන නායකයෙක් විදිහට ඔහුත් සමග මේ සිද්ධීන් පිළිබඳව කතා කළා. කණ්ඩායමක් විදිහට එකට කටයුතු කරලා එක මන්ත්‍රීවරයෙකුට, එමන්න තමයි කැමතිවරයෙකුට එල්ල වුණු චෝදනා මත සියලු දෙනා ඉවත් වීම තරම් සුදුසු කාරණයක් නෙවෙයි. ඒ හරහා යම් විදිහට ජාතීන් වශයෙන්, කණ්ඩායම් වශයෙන් වෙන් වෙන්න යම් ඉඩක් සමාජය තුළින් නිර්මාණය වෙනවා, ඒවා වළක්ව ගන්න ඕන කියන කාරණා වැනිද්දී මහින්ද රාජපක්ෂට ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කළා කියලා තමයි මේ කණ්ඩායම නියෝජනය කරමින් මාධ්‍යට අදහස් පළ කරපු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසේ නායක රවුෆ් හකීම් හිටපු ඇමතිවරයා සඳහන් කළේ. ඉතින් ඔහුත් කිව්වේ තමන් අතින් වැරදි සිද්ධ වෙලා තියෙනවා, තමන් අතින් අතපසුවීම් සිද්ධ වෙලා තියෙනවා, ඒවා හදාගන්න හිටපු ජනාධිපතිවරයා උපදෙස් දුන්නා. ජාතික වගකීමක් තියෙන, එමනම් ජාතික වටිනාකමක් තියෙන නායකයෙක් විදිහට මහින්ද රාජපක්ෂට විපක්ෂ නායකවරයා කියපු කතා, එමනම් දීපු අවවාද, උපදෙස් පිළිපදින්න තමන්ගේ කණ්ඩායම සූදානම් කියලා රවුෆ් හකීම් හිටපු ඇමතිවරයා සඳහන් කළා. නමුත් ජනතාවට එහෙම නැත්නම් මේ පිළිබඳව අවධානයක් තියෙන කණ්ඩායම් වලට සැකයක් තිබුණා. හැමදාමත් අපේ රටේ තට්ටුමාරු දේශපාලනේ එක කණ්ඩායමකින් අතහැරෙන පුද්ගලයන් තව කණ්ඩායමක් විසින් අල්ලාගෙන ආණ්ඩු බලය ලබා ගන්න උත්සාහ කිරීමක්, පාලනය ශක්තිමත් කරගන්න උත්සාහ කිරීමක් තමයි සිද්ධ කරන්නේ. දැන් ආණ්ඩුවත් එක්ක විරසකයක් කළ මුස්ලිම් මැතිවරුන් ඉවත් වුණා නම් ආයෙමත් මේ කවද්ද විපක්ෂ කණ්ඩායම එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ මැතිවරණ ප්‍රමුඛ කණ්ඩායම මේ අය එකතු කරගෙන මේ අයට යම් නිර්දෝෂී භාවයක් එකතු කරලා ඔවුන්ගේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා මුස්ලිම් මැතිවරුන්ට තවදුරටත් අමාත්‍ය දුර දීලා ආණ්ඩුව පිටවන්නද මේ උත්සාහ කරන්න කියලා ප්‍රාවේගික ගියා. ජනතාවයි පිළිබඳව සැකමතු කළා. ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ජන කණ්ඩායම් අතර යම් විරෝධයක් ඇති වුණා. කොහොම වුණත් ඒ පිළිබඳව අදහසක් නෙමෙයි අවසානයේ මතු කරේ. ජාතික වැදගත්කමක් තියෙන නායකයෙක් විදිහට මහින්ද රාජපක්ෂට ජනාධිපතිතුමාව හම්බ වෙලා ඔහුත් සමග සාකච්ඡා කළා, සහ ඔහු යම් උපදෙස් ප්‍රමාණයක් දුන්නා. ඒවා පිළිපදින්නත් සූදානම් කියලා මුස්ලිම් ඇමතිවරු හිටපු ඇමතිවරු මාධ්‍ය ඔස්සේ මේ සාකච්ඡාවෙන් පස්සේ එළියට ඇවිත් කිව්වා මතට.
අපි ඊළඟට අවධානය යොමු කරමු 2020 ජනාධිපතිවරණය සම්බන්ධයෙන්. ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයන් තවමත් නම් කොට නැහැනිලා වශයෙන්, නමුත් ඔවුන් යම් යම් ඉඟි සපයනවා. මේ වෙන විට තමන්ගේ පක්ෂය නියෝජනය කරමින් මේ ජනාධිපතිවරණයට තරඟ වැදීමට බලාපොරොත්තු වෙන අපේක්ෂකයා මොනාකාරයේ පුද්ගලයන්ද කියලා. ඒ අතරතුරේදී ළඟින්ම වාර්තා වුණු පුවත තමයි ජනතා විමුක්ති පෙරමුණේ පොදු අපේක්ෂකයෙක් පිළිබඳව කාරණාව. අපි එතනින් පටන් අරගෙන මේ සම්බන්ධයෙන් කතාබහ කරොත් මනෝජ්.
ඔව්, මේ ජනාධිපතිවරණයට මොකද්ද කරන්න කියලා විමුක්ති පෙරමුණ අදහසක් මීට කලින් කියලා තිබුණා. ඔහු විධායක ජනාධිපතිතුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් තමයි පාර්ලිමේන්තු 20 සංශෝධනය, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා 20 සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. ඔහුන් ඒ වෙලාවේ කිව්වේ යම් ආකාරයකින් 20 සංශෝධනය ක්‍රියාත්මක කරගන්න දැනට මේ පාලන තන්ත්‍රයේ ඉන්න කණ්ඩායම් උදව් කරන්නේ නැත්නම් තමන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියලා. නමුත් ඒ පිළිබඳව පෙරේද දවසේ ප්‍රකාශයක් සිද්ධ කරමින් ජනතා විමුක්ති පෙරමුණ කිව්වා තමන් ඇතුළු කණ්ඩායම මූලිකත්වය අරගෙන පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමන්ගේ පක්ෂයේ විතරක් කරන කාරණයක් නෙමෙයි, සමාජයේ අනිත් දේශපාලන කණ්ඩායමුත් එක්කාසු කරගෙන, වෙනත් දේශපාලන පක්ෂත් අවශ්‍ය නම් එක්කාසු කරගෙන පොදු බලවේගයක් විදිහට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වෙනවා කියන අදහස ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් ඉදිරිපත් කළා. ඒත් එක්කම අපි ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පැත්තෙන් මේ පිළිබඳව හොයලා බැලුවොත් මේ ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදිහට ස්ථිරවම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියලා හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහත්මයා සඳහන් කළා. ඔහු ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා නිල වශයෙන් හඳුන්වා දීම ජාතික සම්මේලනයකදී සිදු කරනවා. ඒ අනුව දෙසැම්බර් 9 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන ජනාධිපතිවරයෙක් ස්ථිර වශයෙන්ම දියුරුම් දෙනවා කියලා විශ්වාසයෙන් බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා සඳහන් කළා. ඔහු මෙවැනි ප්‍රකාශයක් සිද්ධ කරන්නක් හේතු වෙලා තිබුණේ ඊළඟ ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තරඟ කරන්නේ නැහැ කියලා යම් ප්‍රකාශයක් සිද්ධ කරලා තිබුණා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා. ඒකත් උපුටා දක්වමින් තමයි මේ අදහස ප්‍රකාශ කළේ. ඒ ගැන මාධ්‍ය ඇහුවට පස්සේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුවෙට්ටිගම මන්ත්‍රීවරයාට කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අනිවාර්යෙන් ජනාධිපති අපේක්ෂක ඉදිරිපත් කරනවා, ඒ වෙන කවුරුත් නෙමේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියලා. ඔය අතරේ තමයි ජනාධිපතිවරණයට, ඒ කියන්නේ මීළඟට පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විශේෂ සංදේශයක් බාර දුන්නේ. ඒ මේ මාසේ 6 ජනාධිපති කාර්යාලයේදී තමයි මේ සංදේශය ලබා දුන්නේ. මේ අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල සිල්වා, මහලිකම් දාසිරි ජයසේකර, මහින්ද සමරසිංහ, සරත් අමරගම, දුමින් දිසානායක, මහින්ද අමරවීර, ෆයිසල් මුස්තාෆා කියන කණ්ඩායම එකතු වුණා. මේ අය විශේෂ සංදේශයක් බාර දෙමින් කිව්වේ තමන් ඉල්ලා සිටිනවා ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ විරෝධී පිරිසත් එක්ක ප්‍රගතිශීලී සන්ධානයකට එළඹීමටත්, මේ සන්ධානය බිහි කරන්න ඒ නායකත්වය අරගෙන ඉදිරි ජනාධිපතිවරයා ලෙසත් කටයුතු කරන්න කියන ඉල්ලීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදිහට කරනවා කියලා සඳහන් කළා. ඊළඟට එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජාතික පක්ෂය විදිහට පොදු අදහසක් පසුගිය කාලේ ඉදිරිපත් වුණේ නැහැ. නමුත් සජිත් ප්‍රේමදාස මහත්මයා අනුරාධපුර ප්‍රදේශයේ පැවැත්විච්ච රැස්වීමකදී ඔහු කරාකර කර ඉඳද්දී පුද්ගලයෙක් කිව්වා සජිත් ප්‍රේමදාස මහත්මයාට එන්නකෝ ඉදිරිපත් වෙන්නකෝ කියලා. ඔහු කිව්වේ ඔව් තමන් නෙනවා නිසි අවස්ථාවේදී ඉදිරිපත් වෙනවා කියලා. ඒ කිව්ව හැරෙන්න පක්ෂයේ විදිහට පොදුවේ අදහසක් කොහෙවත් සඳහන් කළේ නැහැ. නමුත් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මතුවීමේ අවශ්‍යතාවය එක්සත් ජාතික පක්ෂ මැතිවරුන් කීප දෙනෙක්ම ආයෙත් පසුගිය සතියේ ඉදිරිපත් කළා. කරුණු මදුර.
හොඳයි, අපි අවසාන වශයෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්දියාවේ අභිනවයෙන් පත්වෙච්ච අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව. බොහොම කෙටි සංචාරයක් ඔහුගේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් පස්සේ කෙරුණු ප්‍රථම නිල විදේශ සංචාරයේ දෙවන නැවතුම විදිහට තමයි ශ්‍රී ලංකාව හැඳින්වුනේ. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ජනමාධ්‍ය වාර්තා කිරීමේදී තවත් සුවිශේෂී බරක් තබපු කාරණාවක් තමයි විශේෂයෙන්ම ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රථම නිල විදේශ සංචාරයේදී ශ්‍රී ලංකාවත් තවත් නැවතුම් පළක් බවට පත්වීම ශ්‍රී ලංකාවට කෙතරම් වැඩදායිද, ශ්‍රී ලංකාවට කෙතරම් ඵලදායිද කියන කාරණා පිළිබඳව මනෝජ් අපි ඒ කාරණාව සම්බන්ධයෙන් අවසන් වශයෙන් කතා බහ කරමු.
ඔව්, දෙවෙනි වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස නරේන්ද්‍ර මෝදි හිටපු අග්‍රාමාත්‍යවරයා පත්වීමෙන් පස්සේ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් ඒ දිවුරුම් දීමේ නිල උත්සවයට සහභාගී වුණා. එහිදී මෝදි ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගෙන් නිලීමක් කරලා තිබුණා ශ්‍රී ලංකාවේ සංචාරයක් සිද්ධ කරන්න කියලා. ඒ අනුව මෝදි අග්‍රාමාත්‍යවරයා ඔහුගේ මේ දෙවෙනි දුරකාලයේ දිවුරුම් දීමත් එක්ක පළමු සංචාරය මාලදිවයිනට යොදාගෙන තිබුණා. මාලදිවයින් නිල සංචාරයෙන් අනතුරුව ඉන්දියා බලාපිටත් වෙන අතරතුර කෙටි කාල සීමාවක් සඳහා ඊයේ දිනේ එතුමා ශ්‍රී ලංකාවට පැමිණියා. පැය 4ක පමණ කාලයක් තමයි රැඳී සිටියේ. මෙහිදී ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, විපක්ෂ නායක සහ දෙමළ ජාතික සංධානයේ නියෝජිතයින් හමු වෙලා කෙටි පිළිසඳරයන්හි යෙදුණු බව තමයි අපිට දැනගන්න ලැබුණේ. වගේම ජනාධිපතිතුමා සංවිධානය කරපු විශේෂ දිවා භෝජන සංග්‍රහයත් භුක්ති විඳලා කෙටි කාලයක් ශ්‍රී ලංකාවේ නැවතිලා ඔහු ගියා. ඉතින් දුරයේ දිවුරුම් දීලා ඉතාමත් කෙටි කාලයක් ඇතුළේ සමන් සිද්ධ කරපු පළමු නිල සංචාරයේදීම ශ්‍රී ලංකාව තෝරා ගැනීම ශ්‍රී ලංකාව පැත්තෙන් වැදගත් කියලා බොහෝ දෙනෙක් හඳුන්වනවා, හඳුනා ගන්නවා.
හොඳයි, ශ්‍රී ලංකීය දේශපාලන ක්ෂේත්‍රයේ වාර්තා වූ නවතම පුවත් පිළිබඳව විශ්ලේෂණය SBS සිංහල වැඩසටහනේ ශ්‍රී ලංකීය පුවත් විමසුම අද දවසට නිමා කරන්නයි අපි සූදානම් වෙන්නේ. අපිත් සමග කරුණ දැක්වීමට සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් ජොතිටියාවල. අපි ලබන සතියේ සඳුදා දවසේ නැවතත් හමු වෙමු. ගෙවිගෙනන සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ වාර්තා වන නවතම පුවත් සම්පින්දනය කරන්නට ශ්‍රී ලංකීය පුවත් විමසුමත් සමග මනෝජ් අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සඳුදා නැවතත් හමු වෙමු.
බොහොම ස්තුතියි මදුර.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති, කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.